ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි දැන් සූදානම් වන්නේ අපේ ප්‍රජාවෙන්ම මතුවෙලා විශේෂයෙන්ම කලාශේත්‍රයේ පැත්තෙන් විශාල මෙහෙයක් සිදු කරපු පුද්ගලයෙක් පිළිබඳව සහ ඔහුගේ කලා ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක් රැගත් අවස්ථාවක් පිළිබඳ අපූරු තොරතුරක් ඔබ හමුවේ තබන්නට. ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අපගේ ශ්‍රී ලාංකික ප්‍රජාවටත් මේක විශේෂිත අවස්ථාවක්, විශේෂයෙන්ම මෙල්බර්න් ප්‍රජාවට. මෙල්බර්න් අප ශ්‍රී ලාංකික ප්‍රජාවේ හිඳමින් වසර 25ක් පුරාම ශ්‍රී ලාංකික ගීත ශාස්ත්‍රයේ සුපෝෂණය කරන්නට තමන්ගේ ගීපද රචනාවලින් දායකත්වය ලබා දුන්න ප්‍රවීණ ගීපද රචක සිසිර දිසානායක මහතාගේ ගීත රචනා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව ඔබ හමුවේ කරුණු සඳහන් කරන්න. ඔහු ගීත රචනා ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා වසර 25ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ වසර 25ක් පුරාවට ඔහු සිංහල ගීත සාහිත්‍යය සුපෝෂණය කරන්නට සම්බන්ධ වන අවස්ථා සහ එහි තියෙන සුවිශේෂීතාව පිළිබඳව අගයමින් ඒ වෙනුවෙන් විශේෂිත වූ සෞන්දර්යාත්මක සැඳෑවක් පවත්වන්නට නියමිතයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදා සෙනසුරාදා. සිසිරස ගී යන මැයින් තමයි මේ සෞන්දර්යාත්මක සැඳෑව නම් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපේ සූදානම ඒ පිළිබඳව කතා බහ කරන්න ගීපද රචක සිසිර දිසානායක මහතා සම්බන්ධ කරගෙන. ආයුබෝවන් සිසිර ඔබට.
ආයුබෝවන් දිල්රුක්ෂි.
ඇත්තටම වසර 25ක් කියලා කියන්නේ විශාල කාලයක්. ශතවර්ෂයක් ගත්තොත් එයින් 4 වෙනි එකක්. පුද්ගලයෙකුගේ ජීවිතය ගත්තොත් එයින් විශාල කොටසක් වසර 25ක් කියලා කියන්නේ. ඉතින් ඒවැනි වූ විශාල කාලච්ඡේදයක් ඔබ වැය කළා තියෙනවා සිංහල ගීත ශාස්ත්‍රය පෝෂණය කරන්නට ඔබගේ ගීත නිර්මාණ හරහා. ඉතින් ඒ නිසා සිසිර මේ සාකච්ඡාව ආරම්භයේදීම ඇත්තටම මට හිතෙනවා විශේෂයෙන්ම ඔබගෙන් දැනගන්න වසර 25කට එපිටින් ගීත රචනා ශාස්ත්‍රයට ඔබගේ ආගමනය සිදුවන්නේ කොහොමද කියලා මුලින්ම දැනගන්න.
ඔල් දිරක්ෂි, මේ මගේ ඇත්තම මගේ මුලින්ම හඳුනාගත්ත කලාව වුණේ චිත්‍ර. ඉතින් අර සංගම් තිබුණා අපේ පාසලේ, එකක් තිබුණා අනදෙනුන සංගමය කියලා. ඒකේ බිත්ති පුවත් වලට මේ චිත්‍ර අඳිනකොට කවියක් දෙකකුත් ලියන්න පුරුදු වුණා. මම ඉතින් ගීත වලටත් බොහොම ලොකු ඇල්මක් දක්වනවා. ඒ ගැන බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ නිසා ඒවා එකතු කරමින් ඒ වගේ එකතුවකුත් මට තිබුණා. ඉතින් මට තේරුණා මේ කවියකත් ගීයකත් තියෙන වෙනස මොකක්ද කියන එක. ඉතින් ඒ විදිහට ආපහු ලියලා මම කැමති, මම ප්‍රිය කරන ගායන ශිල්පීන්ට ශිල්පිනීන්ට ලිපින හොයාගෙන ලියාපදිංචි තැපැල්ලෙන් තැපැල් කළා ඇරියා. මම ටෙලිෆෝන් අංකයකුත් ලියලා අරිනවා, දුරකථන අංකයක්. ඉතින් මේ විදිහට ඇත්තටම මුලින්ම මාව හඳුනාගන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා. ඒ දුරකථනයෙන් කතා කරලා අපි ඒ විදිහට සුහද වෙනවා. ගීතයක් නොගැවුණත් ගෙදර යන එන තරමට සුහද වෙනවා. එහෙම ආපු වෙලාවක තමයි මේ සුනිල් එදිරිසිංහ මහත්මයා මට කිව්වේ ආචාර්ය වික්‍රත්නායකයන් ඔයාගේ සින්දුවක් කරලා තියෙනවා ගුවන්විදුලිට කියලා. ඉතින් මේ ගැන තොරතුරු හොයලා දැන් මට ආචාර්ය වික්‍රත්නායකයන්ගේ දුරකථන අංකය දෙන්නෙත් එතුමන්මයි. ඉතින් ඊට පස්සේ එහෙම සම්බන්ධ වුණයින් පස්සේ දුරකථනයෙන් ආචාර්ය වික්‍රත්නායකයන්ට. ඉතින් ඒ දවස්වල ඔය එතුමාගේ සා විචිත්‍ර නිවසේ තිබුණා මේ සංවිධානය වෙලා මේ ලක්කඬ ගුවන්විදුලියට සරසවි අසපුව මේ පටිගත කරන වැඩසටහනක්. ඒක එදාට එන්න කියලා මට කිව්වා දැන අඳුරගන්න. එතෙන්ට ගියාමත් ආචාර්ය වික්‍රත්නායකයන්ව හඳුන්ලා දුන්නේ සුනිල් එදිරිසිංහයන්ම තමයි. ඉතින් එදා තමයි මම මුලින්ම මේ ගීතය අහන්නේ. මේ ගීතය වෙනකොට මේ ප්‍රචාරය වෙලා ඉවරයි ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් යටතේ. ගීතනාත් කොල්ලිගම මහත්මයා ගාව තිබුණා මේ ගීතය. මොකද එතුමන්ගේ ගීතයක් ඒ වැඩසටහනේ තිබුණ නිසා. ඉතින් අර සුගුදානම් වෙන අතරේ වැඩසටහනට කුල්ලි අයිය කියලා අපි ඒ මහත්මයාට කියන්නේ. ඉතින් එයාගේ වාහනයට ගිහිල්ලා කාරක ඇතුලේ තියෙන යන්ත්‍රයෙන් තමයි අපි මේ ගීතය ඇහුවේ. මුලින්ම අර කුළුනුල් දරුවා මගේ අතර දෙන හෙදියක් වගේ ගීතනාත් කොල්ලිගම අයිය තමයි මට ඒ ගීතය අහන සැලැස්සු. ඒ ගීතය තමයි හත් දානවදා වාගෙන මහපන් 7 වෙනි ඉල්මාසේ කියන ගීතය. වන්නිහත් පත්තුවේ බස් වහර කියමන් යෙදුම් 90 ලියවිච්ච ගීතයක්.
ඔව් හොඳයි. දැන් ඇත්තටම මේ දැන් ඔබ සඳහන් කරපු ආකාරයට පළවෙනි ගීතය හත් දා නවදා කියන ඔය ගීතය අර ප්‍රථම ප්‍රේමය සදාකාලිකව මතකයේ තියෙනවා වගේ තමයි ඇත්තටම පළමු පෙම තමයි Taman ගියතේ නිර්මාණය වෙන පළවෙනි කලා නිර්මාණය. ඉතින් මේ මුල්ම ගීතය හත්දා නවදා කියන ගීතය පිළිබඳව අපි ටිකක් මතකයේ අවදි කරමින් සිසිර ඒ ගීතේ රචනා වෙන්නේ කොහොමද ඔබ කොයි වගේ ශෛලියක්ද හිදී අනුගමනය කළේ නවක ගීත රචකයෙක් විදිහට ඒ කාලේ මම කැමතියි මතකයත් අවදි කරන්න මේ අවස්ථාවේදී.
ඔව් ඇත්තටම මේ දිල්රක්ෂේ මේ මගේ පොඩි උනන්දුවක් තිබුණා මේ ගැමි බස් වහර ගැන. මොකද ඒකට හේතුවක් තිබුණා මගේ පියා මැදමහනුවර පළාතේ, ඊගාවට මගේ මව කෑගල්ල පළාතේ. ඒ වුණාට ඒ දෙපළ ඇවිල්ලා ජීවත් වෙන්නේ අවිස්සාවේල්ලේ, මගේ ගම වෙන්නේ අවිස්සාවේල්ලේ. නමුත් මා ඉපදුනේත් පාසල් ගියත් කොළඹ. ඉතින් මේ පළාත්වල දැන් අපි වචනයක් උදාහරණයට ගත්තොත් උඩරට පළාත්වල කරන්ට් කියන වචනය අවිස්සාවේල්ල දිහාවට එනකොට කරන්ඩ කියලා, ඊට පස්සේ නුගේගොඩ කොළඹ දිහාවට එනකොට කරන්න වෙනවා. මේ වෙනස තමයි මා වැවිස්සුවේ. මොකක්ද මේ වෙන මේකේ තියෙන විශේෂත්වය කියලා හොයලා බලන්න. ඒ නිසා මම බොහෝ පොතපත කියවා, විශේෂයෙන්ම පුවත්පත්වල පළවුණු ලිපි තිබුණා. ඒ දවස්වල ජේ.බී. දිසානායක මහාචාර්යවරයා, මහින්ද කුමාර දළුපොත, ඒ වගේම රත්නබී ඒකනායක, ඒ වගේ අයගේ ලිපි මම එකතු කරා. ඇත්තටම මේ ලිපි ඇසුරෙන් තමයි මේ වැව් බැඳි රටේ ජනව ආරත් එක්ක මේ ගීතේ ඉබේට ලියවුනේ. මේ හත්දා නවදා බාගෙනයි වහින්නේ ඉල් මාසෙට, එහෙම නැත්තම් නොවැම්බර් මාසෙට කියන එක ඒ පළාතේ තියෙන යෙදුමක්. ඒ වගේම මේ තොලබෝමල් කියන රූපකේ මම යොදාගෙන තියෙනවා. නිල් කුරාන් හේලේ අද්දර තොලබෝමල් පිපිලා කියලා යොද ඒදිලා තියෙනවා. ඒක මංගල නිමිත්තක්. ඉතින් මේ ඉල්වල තරුපේලි ගැන කියවෙනවා. ඉල්වල තරුපේලි සැනෙහි පෙම්බර සඳුරැකලා ඒ ඉල් මාසෙ පායන තරු පේලියක්. ඉතින් ඇත්තටම මේ දේවල් මේ ජනබස් වහරත් එක්ක ඒ කාලයට අදාළයි. ඉතින් නිසා ඒ ගීතෙට ඉබේම නිරායාසයෙන්ම මේ දේවල් ඇතුළත් වුණා. ඉතින් මේ ගීතේ තියෙන විශේෂත්වය නිසා, ඒ පදවල තියෙන විශේෂත්වය නිසා වෙන්නට ඇති ආචාර්ය වික්‍රත් නායකයන් මේ ගීතය ගායන්නට තෝරගත්තේ. ඉතින් ඊට පස්සේ කාලෙක මගේ සිදංගනා කියන සංගත තැටියටත් ඇතුළත් වුණා මේ ගීතය. ඒ වගේම මේ ගීතය මම අහලා තියෙනවා ඔය ප්‍රසංග තියෙනවානේ ආරාධනා වාසනා කියලා, එහෙම ඔය ගුවන්විදුලියේ තිබ්බ ඒ වගේ ප්‍රසංගවලදී වික්‍රත් නායක මහත්මයා ලස්සා ජීවිව ගායනා කරනවා මම දැකලා තියෙනවා. මොකද මටත් අවස්ථාව ලැබුණේ ඒ තැන්වලට යන්න. ඒ වුණත් මේ ගීතේ මාධ්‍ය වලින් වැඩිය ඉස්මතු වුණේ නැද්ද කියලා මට හිතෙනවා. ඒ නිසා රසිකව වැඩි මේ ගීතය ගැන දන්නේ නැහැ ඇත්තටම.
හොඳයි, දැන් ඔබගේ පළවෙනි ගීතය ලියවුණු වර්ෂය විදිහට අපි ගත්තත් එහෙම අපිට කීවෙනි වර්ෂයට යන්න පුළුවන්ද සිසිර?
1996 දී තමයි මේ ගීතය වුණේ. 96 මාර්තු පෙබරවාරි මාසේ ඊට කලින් ලියවුණු ගීතයක් මේක. ඉතින් ඒ අනුව තමයි ඇත්තටම අවුරුදු 25 නේද, 26ක් වෙලත් ඉවරයි. ඉතින් ඒ දවස තමයි ඔය 1996 පෙබරවාරි මාසයේ තමයි ඒක ප්‍රචාරය වෙලා තියෙන්නේ ඒ වැඩසටහන.
ඔව්, 1996 වර්ෂයෙන් ආරම්භ වුණේ ගමන මේ වෙනකොට වර්ෂ 26ක් සම්පූර්ණ වීම දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ කැංගරු දේශයට සිදුවන ඔබේගේ ආගමනයෙන් පස්සෙත් ඔබ දිගින් දිගටම මේ කාර්යය කරගෙන යනවා. දැන් අපි ආපහු හරියට බැලුවොත් එහෙම සිසිර, ඔබ අතින් එතෙක් මෙතෙක් ලියවිලා තියෙන ගීත කොච්චර සංඛ්‍යාවක් තියෙනවද? සංඛ්‍යාත්මකව ගස්සොත් එහෙම ඔබට මතක් කරන්න පුළුවන් සංඛ්‍යාව කොහොමද?
හොඳ ප්‍රශ්නයක් දිල්රක්ෂි. මොකද 100 ගානක් ලියලා තියෙනවා, 1000 ගානක් ලියලා තියෙනවා කියනට වැඩිය මං ගොඩක් වෙලාවට ඇත්ත తත්වය පොඩ්ඩක් හොයන්න උත්සාහ ගත්තා. මගේ සිසාරකින්න වෙබ් අඩවියට විශේෂයෙන් ඒ පිළිබඳ ලේඛනයක් පිළියෙල කරන්න තෝරන වුණා. එතෙන්දි මං යාවත් කාලින වුණා. දැනට මාලියු පද රචනා 214ක් ගීතවත් වෙලා තියෙනවා. ගී පද රචනා බවට පත් වෙලා තිනවා. ගායනය වුණේ නැත්තම් ඒක ගී පද රචනාවක් වෙන්නේ නිකම්ම පද රචනාවක් විතරයි. ඒ අනුව බලනකොට දැනට 214ක් ගී පද රචනා මාතින් ලියවිලා තිනවා.
ඔව්, මේ ගීත 214 ලියවෙන අතර වාරයේදී ඔබට මොන දෙන්නට සිදුවුණු ඔබ අත්විඳි බොහොම රසවත් මතක ඇති. අපිට පුළුවන් ද මතක් කරන්න ඔබගේ ගීත රචනා ශාස්ත්‍රයේ රසවත් මතකයක් දෙකක් එහෙම?
ඔව්, ඒ මුලින්ම කියපු දෙයත් රසවත් මතකයක් තමයි. ඉතින් ඒක ආම විශේෂ වූ මතකයක් නේ. ඉතින් ඒත් එක්කම මට මතක් වෙනවා මේ ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයට විශාරද දීපිකා ප්‍රියදර්ශිනී ගීතයක් ගායනා කරා මැද්දේගම්ගේ මද්දුමයෝ කියලා. ගීත පහක් තමයි ඒ වෙලාවේ පටිගත කෙරුණේ. පසු කාලීනව සංගත තැටියකට මල් වරුසක් කියලා මේ ගීතය ඇතුළත් කරන්න ඒගොල්ල බලාපොරොත්තු වුණා. ඔය කාලේ ඔය පෞද්ගලික නාලිකාවක් සිරස ගුවන්විදුලියේ අර වාර්ෂික සංවත්සරවලට අපිටත් ආරාධනා ලැබෙන. ඉතින් මම ගිහිල්ලා එන්න ලැස්ති වෙනකොට තමයි දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය, රෝහණ විරසිංහ මහත්මයා ඒ කණ්ඩායමක් වෑන් රථයකින් ඇවිල්ලා බැස් ඒගොල්ලෝ ටිකක් පමා වෙලා ආවේ මෙතෙන්ට. එනකොටම අර දීපිකා ප්‍රියදර්ශිනියට කියවුනා මේ මේ සිසිරත් ඉන්නවනේ අපිට එක්ක යන්න පුළුවන් කියන එක. ඊට පස්සේ ඉතින් මමත් අම්මට පුළුවන් ඉන්න මං එන්නම් කියලා. ඉතින් මං හිතේ දැන් මන් දන්නේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා, කොහෙද යන්නේ කියලා. අන්තිමට මේගොල්ලෝ ඒ වෑන් එක හදාගෙන ඒ අවස්ථාවෙන් පස්සේ මාව එක්කන්ගේ මේ නුගේගොඩ තියෙන මේ ශබ්දාගාරයකට. මේ ශබ්දාගාරයේදී මට මේ පුදුමයක් දෙන්න තමයි මේගොල්ලෝ හැදුවේ. ඒ තමයි මං ලියලා ඔපු එක ගීතයක් තෝරාගෙන තිබුණා මට මාව සර්ප්‍රයිස් කරන්න, එහෙම නැත්තම් පුදුමයට පත් කරවන්න. මේක රහසක් විදිහටයි තිබුණේ. නමුත් ඒගොල්ලන්ට ඒ රහස රැක ගන්න බැරි වුණා අර කියපු දේ නිසා. මොකද මෙතෙන්ට මාව එක්කන් ගියේ හාදවෙන්ට ආව තමයි ඉලන්දාරි නම් දීගයන්න තාම ඉතින් මොන වයසේද මං කියලා තමයි මං ලියලා තිබුණේ. මේ මොන වයසේද මං කියන වචන ටිකට වැඩි පැහැදීමක් තිබුණේ නැහැ. වචන ටිකක් ලියවගට තමයි මාව මේ එක්කන් ගියේ. ඉතින් ඒක ඊට පස්සේ දීගයන්ට තාම ඉතින් හිතුවෙත් නැහැ මං කියලා මගේ අතින් ලියවුණා. ඉතින් ඒක එක මතකයක්. එක මතකයක් තව එකතු කරන්නම් වෙලාව හැටියට කෙටියෙන්. සඳසාවීමා කියන ගීතය ඇත්තටම ගීත දෙකක් මට ලියන්නට ලෑනල් රංමලයන් පූර්ව නිර්මිත තනු, ඒ කියන්නේ කලින් හදපු තනු දෙකක් දුන්න, ජනගී නාදමලා ආශ්‍රයෙන් හදපු තනු. මේවා ඉතින් ඒ සම්පත් දෙනවා, පොතපත ලං කරලා දෙනවා. ඒවා සටහන් කරගෙන උදේවරුම එතුමන්ගේ ගෙදර ගත කළා. තනු දෙකත් හොඳට අහලා තමයි දැන් මේ තලවතුගොඩ එතුමාගේ ගෙදර ඉඳන් කඩුවෙල මං ඒ වෙනකොට පදිංචි වෙලා හිටු ගෙදරට යන්නේ. බස් රථය යනකොට මගදී දන්නේම නැතුව මේ දෙක මාරු වෙලා තමයි පදයදුනේ. ඒ කියන්නේ වෙස්සන්තල වැරපුම අනුව හදපු තනුවට මට වචන යෙදුනේ බමර කැපිල්ල එන වචන. ඒක තමයි සඳසාවීමා කියන ගීතය. ඊට පස්සේ මං ගෙදර ගිය ගමන් දුරකථනයේ මේ බව රංවල සර්ට කිව්වා. මොකද ඇත්තටම මං කලබල වෙලා හිටියේ මේක වැරදීමක් නේ උනේ කියලා. එතුමා කිව්වා ඒක තමයි වෙන්න ඕනේ සිසිර, ඒක තමයි වෙන්න ඕනේ. ඔයා පුළුවන් තරම් ඉක්මනට ආපහු එන්න කියලා, අරගෙන එන්න කියලා. ඉතින් මම අරගෙන ගියා. එනකොට මගටම ඇවිල්ලත් හිටියා. ඉතින් මේ ගීත නිර්මාණය කරේ කියලා මෛත්කලිත් ඇත්තටම ප්‍රවීණ ගායක ගායන ශිල්පිනියකට, ඒ වෙනකොට ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු. ඒ වුණාට මේ ගීතයේ යම්කිසි ඒ තනුවේ තිබුණා කණ්ඩායමට කියන්න යොදපු කෑල්ලක්. අර පමණ මතින් කර්ණම් ගැහුවා දෝ කියන වචනේ වගේ අර දෝ ඕ කියලා අදින කොටස තිබුණේ කණ්ඩායමකට කියන්න. නමුත් මගේ අර දෝ අකුරත් නිසා එක ගායිකාවටම කියන්න වෙනවා. ඒ නිසා මේක කියන්න බෑ නේද කියන, ගායනා කරන්න අමාරු නේද කියන එක. ඉතින් මමත් පොඩි හැකියාවක් තියෙන නිසා ගායනා කරලා පෙන්නුවත් ලයනල් රංගලස එකට එකඟ වුණේ නැහැ. මේක දෙතුන් පාරක් කියලා එහාට මෙහාට වෙන අතරේ එතන හිටියා මේ විශාරද වසන්තා මදුරංගනි. ඇයට මේක කනට වැටුණා ඇත්තටම. ඊට පස්සේ අපි කිව්වා මේක මෙයාට කියලා ගායනා කරලා බලමු කියලා. ඇය එකපාරින්ම මේ ගීතේ ගායනා කළා. ඉතින් ඊට පස්සේ තමයි අපි හිතුවේ කොහොමද වෙන කෙනෙකුට දෙන්නේ, අපි ඇය ලැබුවම මේ ගීතය ගායනා කරවමු කියන එක. ඒකත් අද වෙනකල් රසිකයින් අතර තියෙන ගීතයක් විදිහට මේ මතකය මට අවදි කරන්න හිතුණා.
හොඳයි, මේ සා රසවත් මතක තවත් ගණනාවක් ඔබ සතුව ඇති. ඔබගේ මේ වසර 25කටත් වඩා වැඩි කාලයක් පුරාවට ඔබ සිංහල ගීත ශාස්ත්‍රයේ ගීපද සංකල්පනා ලබා දෙමින් සිදු කරපු මේ සුවිශේෂී වූ කර්තව්‍ය අතරතුර මේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදා මේ සියලුම මතක එකතු කරන්නට සූදානමින් සිසිරසගී නමින් ගේ පද ආවර්ජනා සෞන්දරාත්මක සඳාව පවත්වන්නට නියමිතයි. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි මේ සාකච්ඡාව කරගෙන යන්නේ ප්‍රවීණ ගී පද රචක සිසිර දිසානායක මහතා සමගින්. දැන් සිසිර, මම ඇත්තටම දැනගන්න කැමතියි, දැන් වසර 25ක් ගෙවිලා ගිහිල්ලා ඔබ සඳහන් කරපු ආකාරයට ඔබ අතින් මේ වෙනකොට ගීත 214ක් පමණ රචනා වෙලා, ඒකේ නැවතුමක් නැහැ, තවත් ඉදිරියටත් මේ ගමන ඔබ යනවා. දැන් මේ වසර 25ක මේ ගමන පිළිබඳව අද ඔබ ආපහු හැරිලා බලද්දී ඔබට දැනෙන හැඟීම කොයි වගේද?
ඔව් දිනරක්ෂේ, ඇත්තටම ඒක කියාගන්න බැරි තරම් සතුටක් තියෙනවා. ඒකේ මුලටම එන්නේ වසර 25ක් පුරාවටම ඇහෙන ගීත අදටත් තියෙනවා, ඒක විශේෂයි. ඒ වගේම අනාගතය වෙනුවෙන් යමක් කලා කියලා මට ලොකු සතුටක් තියෙනවා. මොකද සමහර ගීත පාසල් විෂය නිර්දේශවලට පවා ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලයනල් රංවලයන් සහ රංවල බලකාය විසින් නිර්මාණය කරපු ගීත, ලයනල් රංවලයන් සහ රංවලයන් ඇතුළේ රංවල බලකාය කරන්නේ ජාතික මෙහෙවරක්. ඒකට සුළුයින් හරි දායක වෙන්න ලැබුණ එක ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් යමක් කරලා තිනවා කියලා දැනෙනකොට, මට සුළුයෙන් හරි දැමක් කරලා තිනවා කියලා දැනෙනකොට ඒක මට ලොකු සතුටක්. මගේම ගීත රචනා ඇතුළ සංගත තැටි පහක් වෙනකොට එදි දැක් වෙලා තිනවා. ඒ අලුත්ම ගීත තැටිය තමයි ආදරණීයයි නම් කියන ගීත තැටිය, සංගත තැටිය. ඉතින් ඒ ඔය මොනවා කිව්වත් හැම අතින්ම සම්පූර්ණයි කියලා තෘප්තිමත් වෙන්න නම් අමාරුයි කලාකාරයෙක් විදිහට, සුළුයෙන් හරි යමක් කරපු කලාකාරයෙක් විදිහට. ඉතින් වඩාත් සරු දෙයක් ඉදිරියේදී වෙයි කියලා මම හිතනවා. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා.
හොඳයි. දැන් සිසර දිසානායක අතින් ලියවුණු මේ ගීත හරහා ස්වභාවිත ගීතය සුපෝෂණය කරන්නට විශාල දායකත්වයක් ලැබුණා. ඒ ගීත සුගායනී හඬින් ගයන්නට සූදානම් සිසරසගී ගේ පද රචනා සෞන්දර්යාත්මක සඳාවේදී සැප්තැම්බර් මාසේ 10 වෙනිදා. සිසර, මම අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න කැමති මේ සිසරස ගී සඳහා තියෙන සූදානම සහ දාට වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන කෙටියෙන් ඔබෙන්.
ඔව්, ඇත්තටම ඉතාම කෙටියෙන් අපි කිව්වොත් එහෙම මේක විශේෂත්වය තමයි රසිකයින් පිරිසක් විසින් එකතු වෙලා සංවිධානය කරන ප්‍රසංගයක්. වික්‍රම මනෝරික් කියන දෙප්පල මනහර මියුසික් එන්ටර්ටේන්මන්ට්ස් එක්ක ඒ සංවිධානයත් එක්ක එකතු වෙලා ඒ කණ්ඩායමක් විදිහයි මේක කරගෙන යන්නේ. මෙල්බන් කලාරස ගහවල දෙමව්පියන් දරුවන් එකතු වෙනවා මේ වැඩේට. ඒ වගේම තරුණ වැඩිහිටි ළමා ඒ හැම පිරිසක්ම මෙතන ඉන්නවා වගේ මට තේරෙනවා. ඒ වගේම ගැවුම් නැටුම් රැඟුම් ඔක්කොමත් එක්ක එකතු වෙලා තමයි මේක ඉදිරිපත් වෙන්නේ. පජිර ජයවර්ධන කියන ප්‍රවීණ මාධ්‍යවේදියා විචාරකයා මව්බිමේ ඉඳන් අපි සමග ඇවිත් මෙහෙදී එකතු වෙනවා මේ ගීත ගැන සාකච්ඡා කරන්න. මාත් එක්ක පළමුවතාවට මට මේ තරම් සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ මගේම ගීත ප්‍රසංගයක් පුරාවටම. ඉතින් අර ඔබ කිව්වා වගේ සැප්තැම්බර් 10 වෙනි සෙනසුරාදා දවස් 6ට ස්ප්‍රින්ග් මේල් සවුත් වල ජනින් පාරේ 8 සිට 20 දක්වා තැන තියෙන බැංක්සියා කැම්පස් තියටර් එකේදී රසික හිතවත් ඔබ සැමම හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ලෙන්ගතු ආරාධනා කරනවා රසික හිතවත් හැමෝටම අපිත් එක්ක එදාට එකතු වෙන්න කියලා. ඇත්තටම මාත් එදාට මේක විඳින්න බලාගෙන ඉන්නේ කොහොමද වෙන්නේ කියලා.
හොඳයි, එහෙමනම් සිසිරස ගී සදාවෙන් අපූරු සිසිලසක් ලැබේවි. සිසිර දිසානායක අතින් ලියවුණු මේ ගීත හරහා එදාට ඒ අපූර්ව සන්ධ්‍යාවේදී. ඉතින් පොදුවේ ඔබට ආරාධනාවක් තියෙනවා මේ සිසිර ගී රසවල රස මිහිර විඳගන්න, ඒ සිහිලස විඳගන්න එදාට එන්න කියලා. ඉතින් එහෙමනම් අපි මේ වසර 25ක් පුරාවට ඔබ මේ කැංගරු දේශයේ සිට ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආපු ඒ ඔබගේ ශක්්‍යතාව තවදුරටත් වර්ධනය කරමින් මෙහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක් නොවේ අපේ මව්බිමේ සිටින ගීත ශාස්ත්‍රයට තවදුරටත් සහයෝගය ලබා දෙමින් සිදු කරන්නා වූ මේ මාහඟි කර්තව්‍යයට අපිත් සුභාශිංසන එකතු කරනවා SBS සිංහල සේවය වෙනුවෙන්. තවදුරටත් ඉදිරියටත් ඔබගේ සිංහල ස්වභාවිත ගීතයට ලබා දෙන්නා වූ ඒ සුපෝෂණය දකින්නට අපි බොහොම කැමතියි කියන වග සඳහන් කරමින් එහෙමනම් ඔබට සමුදෙනවා අපි සුභපතමින් ආයිබෝවන් කියලා.
බොහොම ස්තුතියි දිල් රුක්ෂේ. ඇත්තටම SBS නාලිකාවටත් ඔබටත් මේ වෙනුවෙන් කාලය මිඩංගු කරලා මාව විමසුවාට ඉතින් බොහොමත්ම ස්තුතියි, ආයිබෝවන්.
හොඳයි, එහෙමනම් මේ සාකච්ඡාවේ අවසානයේට සිසිර දිසානායක විසින් තමන්ගේ ගීත රචනා ශාස්ත්‍රයේ මතකාවර්ජනයට එක් කරගත්ත ඒ ගීතයක්ම මම ඔබේ රසවින්දනය වෙනුවෙන් යොදා ගන්නවා. ගීපද සිසිර දිසානායක, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ, මේ ගායනයේ විශාරද දීපිකා ප්‍රදර්ශනී පීරිස්.
මැදී ගම්ගිය මතුමයෝ අද බැද්දී ගම්ගෙන නැත වගක්. මැදී ගම්ගිය මතුමයෝ අද බැද්දී ගම්ගෙන නැත වගක්. මැදී ගම්ගිය මතුමයෝ අද බැද්දී ගම්ගෙන නැත වගක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.